Honorable Udayana Kirindikora.
Thank you very much. අද ඇත්තටම මේ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා මේ පාර්ලිමේන්තුවේ පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතාම කීර්තිමත් හුතහස්ත යුගපුරුෂයෙක් දේශපාලන යුගපුරුෂයෙක් ගැන අපගේ සංවේගය ප්‍රකාශ කරන අවස්ථාවක්. එතුමාගේ උපතේ සිට විපත දක්වා අවුරුදු 99ක කාල පරිච්ඡේදය තුළ එතුමාගේ අධ්‍යාපනය, එතුමාගේ පවුල් ජීවිතය, එතුමා විසින් මෙරට සිවිල් සමාජයට කරන ලද මෙහෙවර, ඒ වගේම දේශපාලන දැක්ම සහ දේශපාලන කාර්යභාරය සම්බන්ධයෙන් අද උදෑසන ඉඳලම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. 1925 ඉපදී 2024 මිය යන තෙක් දේශපාලන ජීවිතය අවුරුදු 30කුත් මාස 5කුත් දවස් 4ක් අමාත්‍යවරයෙක් විදිහට මෙරට දේශපාලනය, මෙරට ආර්ථිකය, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියල්ලම වෙනතකට ගෙන යන්නට පුළුවන් කැපකිරීමක් කරපු කෘතහස්ත දේශපාලඥයෙක් තමයි රොනීද මෙල් මැතිතුමා කියන්නේ. අපි හැමෝම එතුමාව දන්නේ රොනීද මෙල් කියන නමින්. හැබැයි එතුමාගේ නිවැරදි නම හරි නම උනේ රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රිඩ් මෙල් කියන නම. මේ ආදරණීය දේශපාලඥයා 70-77 කාල පරිච්ඡේදය තුළ මෙරට ආර්ථිකය ඇති වී තිබූ අර්බුදයන්ට විසඳුමක් ලබා දෙමින් සිය වාමවාදී දේශපාලන දැක්ම තුළ අලුත් ආර්ථික දැක්මක් ඉදිරිපත් කරමින් මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙන යන යෝධ පිම්මක් තිබ්බ දේශපාලඥයෙක්. මම ජීවිතයේ කිසිම අවස්ථාවක මට මෙතුමාව හම්බෙන්න වාසනාව පෑදිලා නැහැ. මෙතුමත් එක්ක එක වචනයක් කතා කරන්නට මට වාසනාව පෑදිලා නැහැ. හැබැයි මෙතුමාගේ රුව මගේ මනසේ හැමදාම තැන්පත් වෙලා තිබ්බා. එදා පාසල් ශිෂ්‍යෙක් විදිහට එදා කළු සුදු පත්තර තිබ්බේ. ඒ පත්තරේක සුදු නැෂනල් ඇඳුම් ඇඳ ජාතික ඇඳුම් ඇඳලා කළු පාට රහස් පෙට්ටි අරගෙන අයවැය කියවන්නට ගී කියන කන්දේ ඉඳලා එන එවකට මුදල් අමාත්‍ය රොනීද මෙල් මැතිතුමාගේ ඡායාරූපය අවුරුදු 11ක් පුරා අර කළු සුදු පත්තරේ ඉඳලා වර්ණ පත්තරයට යනකම් මෙරටේ මතක සිටින ඡායාරූප සටහනක් බවට පත් වුණා. මෙරට ආර්ථික විද්‍යාව දැනගෙන තමන් විසින්ම අයවැය ලේඛනයක් සාදපු ඒ අතලොස්සක් වෙච්ච 4 දෙනෙක් පමණ වෙච්චි මුදල් අමාත්‍යවරුන් අතර ඉතා ප්‍රමුඛතම කාර්යයක් කරපු මුදල් අමාත්‍යවරයා තමයි රොනීද මෙල් කියන මේ කෘතහස්ත දේශපාලඥයා. අපිට මතකයි අපි එදා පාසල් ශිෂ්‍යයන් විදිහට ඉතාම අල්පව තමයි රූපවාහිනී ගම්වල තිබ්බේ. නමුත් මෙතුමාගේ සාරගර්භ අයවැය දේශනය අහන්නට ඉතාම ආසා කරා. අද අයවැය ලේඛනයක් කියන එක කියෙව්වත් එකයි නොතිබ්බත් එකයි තිබ්බත් එකයි කියලා හිතන සමාජයක, මොකද ඒකේ හර බර, ඒකේ තියෙන දැක්ම දැකෙන්නේ නැති අයවැය ලේඛන ඉදිරිපත් කරන සමයක එතුමාගේ අයවැය ලේඛනයේ දීර්ඝතාවය ගැන විවේචන ඉදිරිපත් වුවත් එදා ඒ අයවැය ලේඛනය තුළ තමන් ගන්නා වූ පියවර කුමක්ද, ඒ කුමක් සඳහාද එවැනි ආර්ථික පියවරයන් ගන්නේ, මෙන්න මේව සම්බන්ධයෙන් සමාජය විශාල දැනුවත්කමක් ලැබුවා. ඒ වගේම එතුමා ඒ ආර්ථික විප්ලවය කරන අතරතුර ඒ තමන්ගේ අයවැය ලේඛනය තුළ මිනිස්සු ඇස්කම් දල්වාගෙන බලාගෙන හිටියා. අද එතුමාගේ අයවැය ලේඛනයෙන් අපිට මොකද ලැබෙන සහනය? මොනවද බඩු මිල වැඩි වෙන්නේ කොහෙන්ද, බඩු මිල අඩු වෙන්නේ කොතනින්ද කියන එක මම හිතන්නේ මේ ගැලරියේ ඉන්න වැඩිහිටියන්ට මතක ඇති, ඒ වගේම අපේ මන්ත්‍රීවරුන්ට මතක ඇති. හැබැයි අද අයවැය ලේඛනය තුලේ බඩු මිල සම්බන්ධයෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ. මාසින් මාසට දවසින් දවසට වෙනස් වෙන ආර්ථික සමාජයක් තුල අද අපි ජීවත් වෙන්නේ. හැබැයි එදා ඒ අයවැය ලේඛනයේ සුද්ධ වූ වටිනාකමක් තිබ්බා. ඒ සුද්ධ වූ වටිනාකමත් සමග එතුමා තමන්ගේ මෙරට ආර්ථිකයේ සංකේතයක් බවට තම නම පත් කරගන්නට හැකියාව ලැබුණා මේ අවස්ථාවේ. ඒ වගේම එතුමා සම්බන්ධයෙන් කියවන විට එතුමාගේ දේශපාලන දැක්ම, ඒ වගේම එතුමා හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශාල අතීතයක් එතුමාට තියෙනවා. එතුමා හැමදාම විශ්වාස කරා මේ රටේ ජාතික ආරක්ෂාව නැති වෙන්නේ ජාතීන් අතර සමගිය නැති වෙච්ච අවස්ථාවක් කියලා. ජාතීන් අතර සමගිය තිබුණොත් විතරයි රටේ ජාතික ආරක්ෂාව රැකගත හැක්කේ කියන එක. මේක අපි පසුගිය කාල පරිච්ඡේදය තුළ හොඳින්ම අත්දැක්කා. මුල් අසනාරුවඩ නියෝජ්‍ය සභාපතිතුමනි. ඉතින් අපි දන්නවා මෙතුමන් වගේ කෘතහස්ත දේශපාලඥයන්ගේ දැනීම දැක්ම අපි ගණන් නොගෙන කටයුතු කරනකොට මේ රටේ ඇතිවෙච්ච විපාකයන් මොනවද කියන එක. ඒ වගේම මේ රට ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරකට අනාගතයට දායකත්වයක් ලබා දෙමින් රුහුණු විශ්වවිද්‍යාලය එතුමා විවෘත කර ආරම්භ කරා. හැබැයි අද අපි දකින්නේ ශිෂ්‍ය ව්‍යාපාර තුලත් දේශපාලන ව්‍යාපාර තුලත් වෘත්තීය සමිති ව්‍යාපාර තුලත් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන අවස්ථා විතරයි. ඒතර මෙන්න මේ 78 89 වසර කාලය තුළ මෙතුමාගේ මේ කෘතහස්ත දේශපාලනය තුළ මෙරට අධ්‍යාපනයේ සිසු දරුවන්ට ඒ කරපු මෙහෙය මං හිතන්නේ අද මෙතන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නමවන පාර්ලිමේන්තුවේ නැරඹීම සඳහා උදේ ඉඳලා හවස් වෙනතුරු සිසු දරු දැරියන් 3000ක් පමණ පැමිණෙන ඓතිහාසික දිනයක්. ඉතින් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා ලබාගත් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත්ත පුද්ගලයෙක් විදිහට එතුමා ඒ මූල ආරම්භයේ දැම්ම රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කළා. මේ රටේ 7 වෙනි විශ්වවිද්‍යාලය වශයෙන් අද මෙරට තව තවත් විශ්වවිද්‍යාල ඇති වෙලා අධ්‍යාපනය පුළුල් වෙලා තියෙන අවස්ථාවක. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවුරුදු 3 හෝ 4කින් අවසන් කරන්නට විශ්වවිද්‍යාලයට එන දරුවට අවුරුදු 5ක් 6ක් ඉන්නට වෙන වාතාවරණයක් ඇති වෙලා තියෙන යුගයක එතුමා ගැන කතා කරන්න ලැබීමත් මං හිතන්නේ එක්තරා ආශාවජනක තත්වයක් කියලා මා විශ්වාස කරනවා. මොකද මෙරට විවෘත ආර්ථිකයට ආර්ථිකය ගෙනියනකොට ඒක අභියෝගයක්. ඒ අභියෝගය දකුණු ආසියාවේ ජයගත්ත පළවෙනි රට විදිහට ශ්‍රී ලංකාවේ මේ අවස්ථාවේ හඳුන්වන්නට පුළුවන්. අපි අද මොන දේශපාලන දැක්මක් තුල වුණත් මොන ආර්ථික දැක්මක් තුල වුණත් කතා කරන්නේ මේ රොණීද පෙල් මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය එදා දමපු ඒ අත්තිවාරම් මත ඇතිවෙච්ච ශ්‍රී ලංකාව තුල ඉඳගෙන. එහෙනම් මම හිතන්නේ අපි ඒ අත්තිවාරම ශක්තිමත්ව දැම්මොත් පමණයි ඒ ගොඩනැගිල්ලේ ශක්තිමත්කම තියෙන්නේ. ඒ ආර්ථික ක්‍රමයේ සම්බන්ධයෙන් අඩුපාඩු අහුඩුළු හුඩුකම් හොඳ නරකම් ගැන විවාද තිබ්බත් වාද තිබ්බත් මම හිතන්නේ මෙතුමා ගත්තේ අභිෝගාත්මක ක්‍රියාපටිපාටිය තුළ ශ්‍රී ලංකාව මෙන්ම අනිකුත් රටවල සිය ආර්ථික විවෘත කරලා ගියපු ඒ ගමන තුළ අද ලබාගත් දේවල් බොහොමයි අහිමි වූ දේවල් වලට වඩා. ඒ වගේම සිය අවුරුදු 30ක දේශපාලන දැක්ම තුළ දේශපාලන කාල පරිච්ඡේදය තුළ එතුමා ශ්‍රී ලංකාවේ 30 අවුරුදු මහවැලි ව්‍යාපාරය අවුරුදු 6කින් නිම කිරීමේ අභියෝගයට එවකට මුදල් අමාත්‍යවරයා විදිහට විශාල වැඩ කොටසක් කරා. ඒ තුළින් දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා මෙරට මහවැලි ගඟ ආශ්‍රිත ඒ මහවැලි ව්‍යාපාරය මෙරට ආර්ථිකය වෙනස් කරන මෙරට සමාජය වෙනස් කරන ව්‍යාපෘතියක් බවට පත් කරන්නට ඒ ශක්තිය ලැබුණා. ඒ වගේම සිසු දරු දැරියන්ට විශාල ශක්තියක් වන මහපොළ සංකල්පය ලලිත් ඇතුළත් මුදින මැතිතුමා ගෙනෙන්නේ ඒ යුගය තුළ. ඒ යුගය තුළ මුදල් අමාත්‍යංශයෙන් නිදහස් වෙළඳ කලාප සඳහා ලැබිච්චේ සහයෝගයේ ශක්තිය ඒ වගේම ඒ තුළින් ඇතිවෙච්ච නැවුම් බව තුළ මෙරට ශිෂ්‍ය පරම්පරාවට අනාගතයක් උදෙසා හොඳ වැඩසටහනක් ආරම්භ වුණා. ඒ වගේම නිවාස වැඩසටහන තුළ දුගී දුප්පත් ජනතාවට නිවාස සංකල්පය ආර් ප්‍රේමදාස මැතිතුමා ගෙනල්ලා ඒ තුළින් මේ රට ශක්තිමත් කරන්නට යන ගමන තුළ මුදල් අමාත්‍යවරයා විදිහට මුදල් හොයා ගැනීමේ මහා භාරදූර කාර්ය කරන්නට එතුමා ශක්තියක් තිබා. මොකද එතුමා සිවිල් සේවකයෙක් විදිහට ඒ වගේම විදේශ අධ්‍යාපනය ලැබපු කෙනෙක් විදිහට තමන්ගේ සිවිල් සේවය වසර 37 දී අවසන් කරලා දේශපාලනට ඇවිල්ලා තමන්ගේ දැක්ම තුළ රටේ අනාගතය උදෙසා වැඩක් කරනකොට ඒ අත්දැකීම් අධ්‍යාපනය සියල්ලම කැටි කරගෙන එතුමා කරපු මෙහෙය තුළ මේ රටේ හෙට දවසට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. මේ නොදුටු දේශපාලඥයා මේ කතා කරන්නට බැරි වෙච්ච දේශපාලඥයා හැබැයි ඔහුගේ හඬ හුරු වෙච්චි ඔහුගේ රුව හුරු වෙච්චි ආණ්ඩුවේ අලුත් මන්ත්‍රී මේ රට පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට අපිට අවාසනාවක් තිබ්බා එතුමා වගේ කෘතහස්ත දේශපාලඥයෙක් ඇසුරු කරන්නට නොලැබෙන්නේ. හැබැයි එතුමාගේ ගුණ කතේයන් තුලින් එතුමා කරපු ක්‍රියාවන් තුලින් මම හිතන්නේ අනාගත තරුණ පරපුරටත් මේ රටේ දේශපාලන පිවිසෙන්නට ඉන්න අනාගත දැක්මක් සහිත දේශපාලඥයන්ටත් වර්තමාන දේශපාලඥයන්ටත් යම් මම් පෙතක් මාවතක් පෙන්වන්නට එතුමා සමත් වෙලා තිනවා. ඒ හින්දා අද එතුමාගේ ආදරණීය දියණියන් ඒ වගේම පවුලේ ඥාති හිත මිත්‍රාදීන් අද මේ පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා. ඔවුන්ට ශ්‍රී ලංකා නමේනි පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට දිවංගත රොනී දෙමෙල් මැතිතුමා මෙරට ආර්ථිකයට දේශපාලනයට සමාජයට කරන ලද්දා වූයේ මාහිඟි සේවයට උපහාර දක්වන ගමන්ම අප සියලු දෙනාගේම සංවේගය ප්‍රකාශ කරන්නටත් මා බලාපොරොත්තු වෙනවා. සමහර විට මම හිතන්නේ මේ නවවෙනි පාර්ලිමේන්තුවේ මට කතාවක් කරන්න ලැබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන් මේ දේශපාලන වාතාවරණය තුළ. ඉතින් මම හිතන්නේ මෙවන් කුතහස්ත දේශපාලඥයෙක් අනාගතයේ දැකපු දේශපාලඥයෙක් වෙනුවෙන් මගේ අවසන් වචන ටික ගොනු කරන්න ලැබීමත් මට ලැබිච්ච භාග්යක් කියලා මා සලකනවා. මොකද එතුමාගේ නිහඬ සේවයේ තවත් අවසාන සේවයක් වෙයි කියලා මා හිතනවා. එතුමාගේ වෙනුවෙන් මට ඒ ලැබිච්ච කාල පරාසය යොදන්නට ලැබීම බොහොමත්ම ස්තුතියි.
Thank you, Honorable Dallas Alahapiruma. Bomadme Sutui Mulusune Sabapatumani Ampalame Sutuantevenoa Udene Kilindagoda Mattuman Avakamantri Vare Kurti Nitijnik Soka Prakasha Yojanawala Digaru Sabapatumani Api Hamadam Dakine Sam Pradaika Vigrahayan Kilindagoda Mantrituma මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයා රොනී ඩෙමෙල් මැතිතුමා පිළිබඳව දාම ශාස්ත්‍රීය දේශපාලනික අදේශපාලනික නොවන මානයන්ගෙන් ඉතාම හරවත් කතාවක් කිරීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජක රොනී ඩෙමෙල් මැතිතුමා දිගටම නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ගරු සභාපතිතුමනි, අද අපි රොනී ඩෙමෙල් කියන මේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයා පිළිබඳව කතාබහ කරන වෙලාවේ මට එතුමා සම්බන්ධයෙන් පෞද්ගලික මානයක් තියෙනවා. ඒ වගේම දේශපාලඥයෙක් විදියට, රාජ්‍ය නිලධාරියෙක් විදියට, ඒ වගේම මුදල් ඇමතිවරයෙක් විදියට සහ ඒ සියල්ල අභිබවා ගියපු සංස්කෘතික මිනිසෙක් විදියට සහ ජාත්‍යන්තරවාදියෙක් විදියට මේ වගේ රොනී ඩෙමෙල් මැතිතුමා පිළිබඳව අපට මානයන් දර්ශක මිනුම් දඬු රාශියක් තියෙනවා. සාමාන්‍ය දේශපාලඥයෙක්ට ආදේශ කරගන්න බැරි. ඒ තමයි එතුමාගේ විශිෂ්ටත්වය. මං ඒ මාවතට එන්නේ ඉස්සෙල්ලා මං කැමති අද ගරු සභාපතිතුමනි මේ පෞද්ගලික කටයුත්තක් මැද්දේ කෙසේ හෝ මේකට සහභාගී වෙන්න ඕනේ කියලා කියන විශ්වාසයෙන් මේ අවස්ථාවට සහභාගී වෙන්නෙත් මම. මම කැමතියි ගරු මෙතුමගේ මෙතුම වැඩියෙන්ම ආදරය කරපු දූපුතුන් ශිෂ්‍යයෝ රාශියක් අද මේ විවාදය යන වෙලාවේ මට පුද්ගලිකව දැනීමක් නැහැ මොන පළාතේ මොන පාසලින්ද කියලා. කොහොමද අපේ දූපුතුන් දරුවෝ රොනී ඩෙමෙල් මැතිතුමාගේ ජීවිතයේ විශාල කාලයක් ඒ ප්‍රතිපත්තිවල වැඩි පංගුව එතුමා වෙන් කරා මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. නිසා මේ අද මහජන ගැලරිය සිසු දූපුතුන්ගෙන් පිළිතිබීම මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ එතුමා පිළිබඳ කරන ගුණකතනටත් වඩා වැඩි වටිනාකමක් එතුමගේ චරිතයට එකතු කරනවායි කියලා. මං උතර කියාගෙන ආවිගරු සභාපතිතුමනි, රොනී ඩෙමෙල් ඇමතුමා 1967 දෙවිනුවර අතුරු මැතිරුවණෙන් තේරීපත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා විදියට, මුදල් ඇමතිවරයා විදියට, අමාත්‍යදුර රාශියක් දරලා ජාතික ලැයිස්තුණු පාර්ලිමේන්තුවට ඇවිල්ලා පුරා දශක 4ක් වසර 40ක්ට වැඩි කාලයක් මෙරටේ දේශපාලඥයෙක් විදියට භාවිතාව තුළ සඳහන් වෙලා තියෙනවා. දියසනායක පළවෙනි අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් විදිහට ඉඳලා ඔහු රාජ්‍ය පරිපාලන සේවාවේ දිගු කාලයක් ගත කරලා තියෙනවා. රාජ්‍ය නිලධාරියෙක්ට දේශපාලඥයෙක්ට තියෙන ජනප්‍රිය චෝදනා මොනවාද? ඒ චෝදනා අපේ අද මේ කතානායකය රොනිඩි මෙල් මැතිතුමා පිළිබඳව තියෙනවද? මේක තමයි හොඳම දර්ශකය දේශපාලඥයෙක් මැනගන්න. සාම්ප්‍රදායිකව ගුණකතනවලදී ඒක ඕනම ගුණකතනයකදී අඩුපාඩු ටික ගැන නෙමෙයි කතා කරන්නේ, ප්‍රශංසාවන් තියෙන්නේ. අපි රොනිඩි මෙල් කියන මේ විශිෂ්ටයා පිළිබඳව කරන කතාබහේදී අපි ඔහු මැනගන්න පුළුවන් ජනප්‍රිය චෝදනා නිර්වචන ඔහුට එරෙහිව නෙමෙයි සමාජ දේශපාලඥයන්ට විරුද්ධව එරෙහිව මතුවෙන ඔහුට අදාළ වෙලා තියෙනවද, ඔහුට ඒවා එල්ල වෙලා තියෙනවද කියලා කියන එක මං හිතනවා විභාග කරන්න හොඳ දවසක් අද. දැන් දේශපාලඥයන්ට තියෙන ජනප්‍රියම චෝදනාව තමයි දේශපාලඥය කියන්නේ චෞරේක්. අපි පිළිගත්තත් නැතත් මේ 225 අතරේ එහෙම අය හිටියත් නැතත් ඒක තමයි ගරු සභාපතිතුමනි ජනප්‍රිය චෝදනාව. එක දේශපාලඥය කියන්නේ චෞරේක්. දේශපාලඥය කියන්නේ අසංස්කෘතික මිනිහෙක්. මේ තව චෝදනාවක්. දේශපාලඥය කියන්නේ නූගතෙක්. තව චෝදනාවක්. ඔහු අශීලාචාර පැවැත්මක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ සරල කිව්වොත් අසංස්කෘතික මිනිහෙක් දේශපාලඥය කියන්නේ. තව චෝදනාවක්. ඒ විතරක් නෙමෙයි. දේශපාලඥය කියන්නේ පෞල්වාදියෙක්. පෞල පෝෂණය කරන්නෙක්. දැන් මේ ප්‍රධාන චෝදනා පහ. චෞරෙක්, නූගතෙක්, අසංස්කෘතික මිනිහෙක්, පෞල්වාදියෙක්. දැන් මේ ප්‍රධාන චෝදනා රොනිඩි මෙල් චරිතයට ආදේශ කළ බැලුවම ඉතිහාසයේ ඔහුගේ පරම දේශපාලන හතුරෙක් ප්‍රතිවාදියෙක්වත් මේ චෝදනා අපේ අද මේ කතානායකයාට බද්ධ කළ නැහැ, ආදේශ කළ නැහැ. කිසි විටක ඔහුගේ දේශපාලන අරගල භූමියත් මගේ අරගල භූමියත් එකම දිස්ත්‍රික්කයේ. හැබැයි කිසිදු ප්‍රතිවාදී වේදිකාවක අඩුගානේ මේ පාර්ලිමේන්තු විවාදයකවත් මේ කියන දේශපාලඥයාට එරෙහිව තියෙන ප්‍රධාන චෝදනා හතරෙන් රොනිඩි මෙල් මැතිතුමාට කිසි දවසක චෝදනාවක් එළුණේ නැහැ. ඒක තමයි කියන්නේ කරු සභාපතිතුමනි විශිෂ්ටත්වය කියලා. භාෂාවේ වචන ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශිෂ්ටත්වය කියලා කියන වචනේ අපිට රොනිඩි මෙල් මැතිතුමාට පාවිච්චි කරන්න පුළුවන් නිර්ලෝභීව. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක මිනුම් දණ්ඩක්. මම මගේ පෞද්ගලික ඉතිහාසයට ඇවිදගෙන ගියාම මම කැමති ඒක අවදි කරන්න. එතුමාගේ ඉතාම සමීප හිතවතෙක් මගේ පියා. ඔහුගේ සමීපතම ආධාරකරුවෙක්. එක අවස්ථාවක ඔහුගේ නාම යෝජනා පත්‍රයේ සහතික කරන්නා විදියට හිටියේ මගේ පියා විදුහල්පතිවරයෙක් විදියට. මම දැන් අපේ උදේන කිරිඳකොඩ මණ්ඩලයේ තුමා කවදාකවත් දැකලවත් නැහැ සජීවීව සම්බන්ධ හමු වෙලාවත් නැහැ කියලා. ඇත්ත. අයි මගේ පැත්තෙන් ගත්තොත් මම එතුමා පළමුවෙන්ම දැකගන්නේ මට වයස අවුරුදු 7යිදී. පුංචි දරුවෙක් විදියට. අම්මගේ අතේ ඉල්ලලා අම්මගේ පාසලට අකුරු කරන්න යන පුංචි දරුවෙක් විදියට. 1967 දෙවිනුවර අතුරු මැතිවරණයට ඉදිරිපත් වෙච්ච පුද්ගලයා විදියට. මේ රොනිඩි මෙල් මැතිතුමා ඒ කාලේ ගොඩක් වාහන තිබිච්ච කාලයක් නෙමෙයි. ගුවන් විදුලියක් විතරමයි තිබුණේ. මුද්‍රිත මාධ්‍ය දෙකක් විතරයි ලංකාවේ තිබුණේ. මට තාම මතකයි එතුමාගේ වාහනේ නොම්මරේ 523. මට වාහන දෙකක නොම්මර අමතක වෙන්නේ නැහැ. පුංචි සංදීදී අපේ ගෙදර තිබ්බ කේම්බ්‍රිජ් කාර් එකක් 371.34. රොනිනි මෙල් ඇමතුමා හැමදාම වෙන්නේ ලෑන්ඩ් රෝවර් එක 523. පුංචි දරුවෝ විතර වාහන නොම්මරයක් අමතක කරන්න අපි ඒ කාලේ. වාහන බහුල කාලයක් නෙමෙයි. අපි ගමේ ඉරන් මන්ත්‍රීතුමනි තිබුණේ එක බස් එකයි 2308. ඉතින් මේ 523 ලෑන්ඩ් රෝවර් ජීප් එකෙන් එන මේ පෞෂයෙන් පිරිච්ච දේශපාලඥය සහෝගේ කතාවන් පිළිබඳ පුංචි දරුවෙක් විදිහට මගේ මනසේ තැම්පත් වුණා. ඒ වගේම මගේ මම කවදාවත් ඒ කාලේ හිතුවේ නැහැ දේශපාලඥයෙක් වෙන්න රටේ. සහ මට මාව ප්‍රකම්පණය වෙච්ච සිදුවීමක් වුණා. ඒ 67 අතුරුපැතිරෙන වෙලාවේ මගේ නිවසට මීට 500ක් එහා පැත්තේ. එතකොට මගේ පෞද්ගලික ලේකම්තුමා මේ ඉන්නම නම් අද දවසේ දන්නවා විල්ෆ්‍රඩ් මැතුමා දන්දෙනිය කියන ග්‍රාමේ. එතුමාට උදව් කරන්න ආපු පොල් ගහවෙල මන්ත්‍රී මෛත්‍රීපාල හේරත් මැතුමාගේ වාහනය මොරිස් මයිනර් රථයක් ගිනි තියලා විනාශ කරා. පුංචි දරුවෙක් විදියට මෝටර රථ බහුල නොවන සුලභ නොවන කාලෙක මෝටර රථයක් ගිනි තියලා අමු අමුවේ ගිනි ගන්නවා දකින්න දර්ශනය මගේ මනසෙන් මට තාම ඉවත් කරගන්න බෑ. දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගිටින්න ඕන කතා කරන්න ඕන පෙනීන ඕන කියලා කියන මතය එන්නත් තුනේ මගේ මනසට පපුවට ගරු සභාපතිතුමනි එදා. ඒක මගේ ජීවිත ප්‍රතිපත්තියක් කරගත්තේ ඒ නිසාම. ජීවිත ප්‍රතිපත්තියක් කරගත්තා. හැබැයි අපේ රොනිඩි මෙල් මැතුමා කිසිම අවස්ථාවක අර කිසිම වේදිකාවක තමන්ගේ ප්‍රතිවාදයට එරෙහිව නැවත ප්‍රහාර එල්ල කරන්න චරිත ඝාතන කරන්න කවදාවත් කටයුතු කරේ නැහැ. ඒක එතුමාගේ තුන්ගුණයක්. මම උඩ කියාගෙන ආවේ ඒ අපේ දේශපාලන චරිත ගොඩනගා ගනිද්දිත් මම 993 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මම මගේ දේශපාලන චරිතය කොහොමද ගොඩනගා ගන්න කියලා මම ඇතුලේ තිබිච්ච සාකච්ඡාවේදී අභ්‍යන්තරව තිබිච්ච පපුව ඇතුළේ තිබිච්ච සාකච්ඡාවේදී මම රොනිඩි මෙල් ඇමතුමාගේ චරිතෙන් යම් යම් දේවල් මගේ චරිතයට ඇතුල් කරගත්තා. ඒක මං අද දවසේ එතුමාට ගෞරවයක් විදිහට කරන ඉතාම නිහතමානීව කරන ප්‍රකාශයක්. ගරු සභාපතිතුමනි මම එතුමාට මුලින් සදහන් කරා අපි එතුමාව මැනගන්න ඕනේ කොහොමද කියලා. මැනගන්න පුළුවන් කාරණා මොනවද කියලා. එතුමා දිහා බලනකොට දේශපාලඥයෙක් මුදල් ඇමතිවරයෙක් මම ඔබට කිව්වා සංස්කෘතික පුරවැසියෙක් මිනිසෙක් විදියට වෘත්තිකයෙක් විදියට අපි එතුමාගේ සාකච්ඡාවට ඇතුල් වෙනවා. මාතර දේශපාලඥයෙක් විදියට මුදල් ඇමතිවරයා විදියට මං පුංචි කාලයක් මට අවශ්‍යයි එතුමා ගැන කතා කරන්න. එතුමා මාතරෙක් නෙවෙයි, එතුමා රෝහණෙක් නෙමෙයි, ඔහු මාතරෙක් නොවන මාතරෙක්. ඔහු රෝහණෙක් නොවන රෝහණෙක්. මට මතකයි 67 අතුරුමැතිවරණ වෙලාවේ අර උදේන මන්ත්‍රීතුමා සම්පූර්ණ නම කිව්වා රොනිඩි ජෝෂප් ගොඩ්ෆ්‍රිඩි මෙල්. මට මතකයි ප්‍රතිවාදී වේදිකාවේ ඌට කිව්ව පැරචුට්කාරයා කියලා. මේ කොහෙන්ද මේ ආවේ? දෙවනුවර නොවන, මාතර නොවන, දකුණේ නොවන, රුහුණේ නොවන මෙයා පැරචුට්කාරයෙක්. ඌට විවිධ කැලෑපත්‍ර ගැහුවා. ඌගේ ආගම ගැන සිහිපත් කරා. චරිතය දරුණු විදිහට ඝාතනය කරා. හැබැයි මට මතකයි ගරු සභාපතිතුමනි ඒ හැම අවස්ථාවකදීම ඔහු ඉතාම සුන්දර හිනාවකින් නිහතමානී උත්තර දුන්නා. ඌ පෙරලා ඒ චරිත ඝාතන අවිය අතට ගත්තේ නැහැ. පුංචි දරුවෝ විදියට අපි දැක්ක මේක 967 විතරක් නෙමෙයි. ඊට පසුව 970 මහ මැතිවරණෙන් ආ නැවත තේරීපත් වෙලා 977 මැතිවරණෙන් එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂෙන් තේරිපත් වෙලා මුදල් නැමැතිවරණලා මේ ගමනේ කොතනකදීවත් චරිත ඝාතන අවිය ඌ අත්පත් කරගත්තේ නැහැ. මම ඔබතුමාට කියාගෙන ආවේ පැරචුට් කාර්යය කියලා 67 ඔගේ සම්ප්‍රාප්තියේදී චෝදනා කරාට අද නැවත අපි හැරිලා බැලුවොත් මේ ඔහු මාතර දේශපාලනට එන්නේ 21 වෙනි ශතවර්ෂයේ 70 වෙනි දශකයේ. අද අපි මේ කතා කරන්නේ ඔහු ගැන 21 වෙනි ශතවර්ෂයේ 3 වෙනි දශකයේ සමාන 2 වෙනි දශකයේ කතා කරන්නේ. හැබැයි මේ කාල සීමාව තුළදී මම ඉතා වගකීමෙන් කියනවා ඒ රෝහණ ජනපදයට රෝහණ දේශයට අනාගතවාදීව යමක් කරානම් ඒ වැඩිම දායකත්වය වැඩිම පංගුව ලබා දීලා තියෙන්නේ අද අපේ කතානායකයා රොනි ඩිමෙල් මැතිතුමා. අන් සියලු සාධක දේශපාලඥෝ මැතිවරණවලදී මම මෙච්චර අස්සාවල් දුන්නා, මම මෙච්චර පාලං හැදුවා, මම මෙච්චර බෝක්කු හැදුවා, ලයිට් දුන්නා, නොඑක් දේවල් කියනවා. හැබැයි දේශපාලඥයා ඔහු රටේ අනාගතය වෙනුවෙන් කරන ලබන ආයෝජන අනාගත වෙනුවෙන් ඔහු තුළ තිබ්බ දැක්ම විශේෂයෙන් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඔහු ගැන තිබ්බ දැක්ම අපි හොයලා බලන්න ඕනේ. දැන් මටම එක වෙලාවක කිව්වා අපේ ඔහුත් එක්ක සාකච්ඡා කරපු මගේ මිත්‍ර මාධ්‍යවේදී උපුල් ගලපත්තේ මැතිතුම අරුණ පත්තරේ කිව්වා මේ යාපනයේ විශ්වවිද්‍යාලයේ දේශනකට එතුමාට ආරාධනා ලැබිලා ඒ ආරාධනාවට ගිහිල්ලා ඔබතුමාගේ ගම්මානේ ගරු සභාපතිතුමනි කෝච්චියෙන් යාල්දේවිය ගිහිල්ලා යාල්දේවියෙන් ඇවිල්ලා තියෙන්නේ මැතිණියත් එක්ක. ඒ එන ගමන් ඒ මැතිණිය රොනි ඩිමෙල් මැතිණිය තමයි අපේ උපුල් එක මේක කියලා තිබ්බේ. දිගින් දිගටම යාපනයේ විශ්වවිද්‍යාල දේශන ඉවර වෙලා එන ගමන් කෝච්චියේදී පොතක සටහන් කර කර ඇවිල්ලා තියෙන්නේ. එහෙම තමයි රුහුණු විශ්වවිද්‍යාලය පිළිබඳ සංකල්පය එතුමා මනසට අරගෙන තියෙන්නේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඒක රුහුණු විශ්වවිද්‍යාල කියන්නේ මාතරට සීමා වෙච්ච විශ්වවිද්‍යාලයක් නෙමෙයි. රුහුණට විතරක් සීමා වෙච්ච විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මට මතකයි එතුමා දර්ශනීයම භූමියක් එකට තෝරගෙන ඒකට අවශ්‍ය පිරිවැය හොයාගෙන එතුමා විවෘත කරන දවසේ කරපු කතාවත් මං ශිෂ්‍යෙක් විදිහට අහගෙන හිටියා. ඔහු අනාගතවාදී ඔහුගේ දැක්ම අපූර්ව ප්‍රකාශ කරා එදා. ඒ රුහුණු විශ්වවිද්‍යාලයට ඔහුගේ තිබුණේ පුදුම ආදරයක්. විශ්‍රාම ගිහිල්ලා ගෙදර ඉන්නකටත් ඔහු දෙවුන්දර නිවසේ ඉඳලා ඇවිදගෙන සුදු පාට ටී ෂර්ට් එකකින් ෂෝට් එකකින් සැරසිලා ඇවිදගෙන ඇවිල්ලා වැල්ලමඩමේ ඉඳලා රුහුණු විශ්වවිද්‍යාලය දක්වා නැවත හැරිලා ඇවිදගෙන යනවා. රුහුණු විශ්වවිද්‍යාල දිහා බලාගෙන ඉඳලා ඒ නිසා තමයි රුහුණු විශ්වවිද්‍යාල උපකුලපතිතුමා අපේ සුජීව රාජපක්ෂ මහත්මයා ඇතුළු ඉස්ලෝ දනාම තීරණය කරේ පළවෙනි වතාවට රොනි ඩිමෙල් මැතිතුමාගේ දේශපාලඥයෙක්ගේ දේහය රුහුණු විශ්වවිද්‍යාල භූමියේ ඒ අවසන් කටයුතු කරන්නට ඕනේ කියලා කියන විශිෂ්ට තීන්දුව ගත්තේ. ඒ නිසා අපි ඒ අතු එතුමගේ අනාගතවාදී දැක්ම ගැන එක දර්ශකයක් විතරයි මේ කාලය මම ගොඩක් ගන්නෙ නෑ. මුදල් නැමැතිවරයා විදියට දැන් අපි මේ පාර්ලිමේන්තුවේ මේ විවාද කරන්නේ අපේ රටේ සම්ප්‍රදායක් කියනවා. මේ විෂය භාර ඇමතිවරයාට ගෞරවය දෙනවා, එමුත රාජ්‍ය නායකයාට ගෞරවය දෙනවා. ඒක අපේ සම්ප්‍රදායක්. අපි මුදල් නැමැතිවරයා විදියට 77 ඉඳලා ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාල සීමාව තුලදී මුදල් හොයන්න ඒ විශේෂ ව්‍යාපෘති වලට එතුමා කරපු කැපකිරීම මෙරට සඳහන් වෙන්නේ ඉතාම අඩුවෙන්. මහවැලිය ගැන ගාමිණී සනාගේ මැතිතුමා ගැන කතා කරනවා. කතා කරන්න ඕන මං කියන්නේ නෑ, ඒ ගෞරවය එතුමාට දෙන්න ඕනේ. අපි ඒකට මුදල් හොයන්න වෙසිච්ච රොනි ඩිමෙල් මැතිතුමා එහෙම නැත්නම් වෙනත් මේ මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යෙක් ඒ කාලේ 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වලටපත් වෙලා මගේ හොඳම මිත්‍රෙක් මේ ළඟ හිටියා. දූවිලිෙන් පිරිලා මිනිස්සු විවිධ චෝදනා කරා ජයවර්ධන ජනතුමාට ජයවර්ධන පුරේ නිසා මේක ගේන්න යනවා කියලා. දැන් මේකට අවශ්‍ය මුදල් ටික හොයාගන්න. රොනිඩි බිල් මැතුමක් කරපු කැපකිරීම අපේ සාකච්ඡාවල මතු වෙලා නැහැ. අද පාර්ලිමේන්තුවේ එතුමාගේ ගුණකතන කරන වෙලාවෙවත් මම හිතනවා ඉතිහාසයට සටහනක් විදිහට ඒක තැම්පත් කරන්න ඕනි කියලා. සටහනක් විදිහට තැම්පත් කරන්න ඕනි කියලා. මේ විස්මිත නිර්මාණය රටට දායක කරන එතුමාගෙන් ලැබිච්ච දායකත්වය. ඒක විශේෂ කාරණාවක්. ඒ වගේම මගේ අවසාන පරිච්ඡේදයේ මගේ කතාවේ එතුමා මේ රටේ අනාගතය ගැන හිතද්දී මතු කරපු එක කාරණාවක් තමයි මේ ජාතික සමගිය ගැන. ඔක් කිසි දවසක ජාතිවාදියෙක් වුණේ නැහැ. කිසි දවසක ආගම ජාතිය විකුණගෙන දේශපාලනය කරන කටයුතු කරේ නැහැ. ඔහු ඉතාම ඉහළ ගණයේ මානවවාදියෙක්. ඔහු පොත්පතකට සාකච්ඡාවක් දෙනකොට කියනවා ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දි අපේ ගලප්පති මිත්‍රයම තමයි ඒක ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තිබුණේ. ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න බෑ කරු සභාපතිමනි මගේ මේ වචන රොනිඩි බෙල් මැතුමාගේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න බෑ ජාතික සමගිය නැති රටක කියලා. ජාතික සමගිය නැති රටක ජාතික ආරක්ෂාව ගැන කතා කරන එක ප්‍රයෝජනයක් නෑ කියලා. බලන්න කොයිතරම් මෞස්‍රත ප්‍රායෝගික ප්‍රකාශයක්. ඒ එතුමා අනාගතය ගැන දැකපු විදිය. එතැන් මේ සියලු කාරණා අද දවසේ කෙටියෙන් හෝ එතුමා වෙනුවෙන් මේ සභාව තුළ පුස්තක තුළ තැම්පත් කරන්නට ඕනේ කියලා කියන එක තමයි මගේ විශ්වාසය වුණේ. අවසාන වශයෙන් එතුමාගේ දියණිය ප්‍රමුඛ පවුලේ ඥාතීන් දීගු කාලයක් එතුමාගේ පෞද්ගලික ලේකම් වෙලා හිටියේ අපේ කේච් විල්ෆ්‍රඩ් මැතුමා. මම හිතන්නේ මේ සභා විශේෂ ගැලරිය ඇති මේ සිල් දනාවෙතම මේ ශ්‍රේෂ්ඨ මානවයාගේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයාගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයා ගේ පසුබිම නිර්මාණය කරේ ඔබ අපි නෙමෙයි. පසුබිම ගොඩනැගුවේ ඒ මැතිනිය. අද ජීවතුන් අතර නැහැ මල්ලිකාඩිමල් මැතිනිය. ශ්‍රේෂ්ඨ මාතාවක්, ශ්‍රේෂ්ඨ මාතාවක්. ඒ දියණියන් ඒ පෞද්ගලික ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ දැවුන් දැවැන්ත පෞර්ෂය යාකරෙන් පවත්වගෙන යන්න පුළුවන් ශක්තිය පිටුපසින් ලබා දුන්නේ. එසා ඔවුන් වෙතත් අපේ ආදරය සහ ගෞරවය ප්‍රකාශ කරමින් මේ ජාත්‍යන්ත්‍රවාදයාට, මේ මානවවාදයාට, මේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයාට අපි නිර්වාණ සුවය අත්වේවා කියන ප්‍රාර්ථනාව කරමින් ඒ පාරේ යන්න, ඒ පාරේ ගමන් කරන්න අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මොන කඳුරක හිටියත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඥානය පහළ වේවා, දැක්ම පහළ වේවා, අදිෂ්ඨාන සහගත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ ගුණකතනය නැවැත්වීමට අවසර ඉල්ලා සිටිනවා. බෙහෙවින් මිසුතේ මට ලබා දීපු කාලයට.
Thank you. Honorable Wirasumana Wirasinghe.
ගරු මුලාසන ආරූඪ කාර්යක සභා සභාපතිතුමනි, අපේ රටේ පාර්ලිමේන්තු දේශපාලනයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ දීර්ඝ කාලයක් පරමාදර්ශී දේශපාලන චරිතයක් නිරූපණය කරපු සුළුපට කාලයක් නෙවෙයි 1967 ඉඳලා 2004 දක්වා අඛණ්ඩ දීර්ඝ කාලයක් වසර 30කට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු වරක දකුණෙන් වරක පස්දුන් රටින් බුලත් සිංහලෙන් ඒ දේශපාලන නියෝජනයන් වෙලා රටටම වග කියපු දේශපාලන නායකයෙකුගේ ගුණකතනය සිද්ධ වෙන මොහොතේදී පෞද්ගලිකව මගේ සංවේගය සහ නියෝජනය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අද මේ ගුණ අපේ ශෝක ප්‍රකාශ යෝජනාව තියෙනවා කියන කාරණාව න්‍යායපත්‍ය වටිනාන් පස්සේ මගේ පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ගුණසේකර සහෝදරයාට මම කිව්වා මෙහෙම න්‍යායපත්‍ය මේ කඩුවත්ත කියන කල ඔහු ගොඩක් කාරණා රොණිය ගැන කිව්වා. මේ පාර්ලිමේන්තුවේ මෙතන උදේ පළවෙනි කතාව ඉඳලා මේ දක්වා කතාවල නොකියපු ගොඩක් කාරණා ඔහු සඳහන් කරා. මා විශ්වාස කරනවා මේක හැන්සාත් ගතවීම සඳහා මේ කාරණා සටහන් කිරීම ප්‍රණීටත් එවගේම ඔහුගේ දේශපාලන මතවාදවලටත් ගෞරවයක් කියන කාරණාව. මෙතන කතා කරා රණීත මෙල්මැත්තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්, එක්සත් ජාති පක්ෂයේ සමාජිකයෙක්, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් කියන කාරණාව. හැබැයි ඔහුගේ දේශපාලනය ඊට වඩා ආරම්භය ඊට වඩා වෙනස් පරිසරයක වාමවාදී පරිසරයක ආරම්භ කරපු කියන කාරණා මේ සභාවේ සඳහන් වුණේ නැහැ. ඒක කියන්න කෙනෙක් ඇත්තෙන් නැහැ, කියන්න වෙන්නේ මටම තමයි. ඔහුගේ දේශපාලනය ඔහු ඉතාමත් කෘතහස්ත ගමනක් ආපු කෙනෙක්. ඔහු ශිෂ්‍යයෙක් විදියට පාසල් අධ්‍යාපනය හදාරනකොට, ඔහු මොරටුවේ ඉපදිලා ගල්කිස් සාන්තෝමස් විද්‍යාලයේ අධ්‍යාපන හදාරනකොට අති දක්ෂ ශිෂ්‍යයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක්, ඒ වගේම ක්‍රීඩා නායකයෙක්, ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් විදියට කටයුතු කරපු කෙනෙක්. ජාතික මට්ටමේ තිබෙච්ච පළවෙනි රජයේ විභාගයේදී ලංකාවේ සියලු පාසල් ශිෂ්‍යයන් අතර පළවෙනි ස්ථානය දිනා ගන්න ඔහුට පුළුවන්කම ලැබුණා. ඒ අනුව ඔහුට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා, ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක්. ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දාතුපුර ලංකා විශ්වවිද්‍යාලය, ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදියට කටයුතු කරලා ඒ උපාධිය ලබා ගන්නකොට ඒ විශ්වවිද්‍යාලයේ සියලු විෂයන් සහ ඒ කාරණාවලදී ඉහළම දක්ෂතාවයන් පෙන්නුම් කරපු ශිෂ්‍යයෙක් විදියට තමයි, ශිෂ්‍ය නායකයෙක් විදියට තමයි ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදාරන්නේ. ඒ නිසා ඔහු ඊට පස්සේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යනවා පස්සාත් උපාධිය අධාරීම සඳහා. ඒ අතරතුර සිවිල් සේවය සඳහා වන ශ්‍රී ලංකාවේ තිබිච්ච සිවිල් සර්විස් එක්සෑම් එකට ලියනවා, සිවිල් සර්විස් එකට සමත් වෙනවා කියලා දැනගත්තයින් පස්සේ ඔහු ලංකාවට ඇවිල්ලා අර කේම්බ්‍රිජ් එකේ පස්සාත් උපාධි පාඨමාලාව අතහැරලා කේම්බ්‍රිජ් එකේ අතහැරලා දාලා ඇවිල්ලා සිවිල් සේවයට බැඳෙනවා. සිවිල් සේවයට බැඳෙනාන් පස්සේ අදට වඩා ඉතාමත් ඉහළ තැනක් සිවිල් සේවයට තිබිච්ච වකවානුවක් එක ලංකාවේ පුරවැසියෙකුට යන්න පුළුවන් ඉහළම ගෞරවනීය තනතුරක් තමයි සිවිල් සේවය. අද වගේ මේ කසිකබල් ජරාජීර්ණ වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තුළ ඔහු ලංකාවට ඇවිල්ලා ඒ සිවිල් සේවයේ තුල කටයුතු කරනකොට ඔහු ඉල්ලීමක් කරනවා නිවාඩු දෙන්න, අවුරුදු තුනක් ඔහුගේ පස්සාත් උපාධිය හදාරන්න යන්න දෙන්න කියලා, PhD එක හදාරන්න යන්න දෙන්න කියලා. නමුත් එදා සිවිල් සේවයේ හිටපු නායක ප්‍රධාන නිලධාරීන් කියනවා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ, ලංකාවේ සිවිල් සේවයේ එහෙම පස්සාත් උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ, එහෙම සුදුසුකම් තියෙන අයට මෙතන වැඩක් නැහැ, එහෙම සුදුසුකමක් අවශ්‍ය නැහැ කියන කාරණා ඔහු ඒක අතහැරලා සිවිල් සේවයේ දැවැන්ත කාර්යභාරයක් කරනවා. ඒක තුළ මෙරටේ කෘතහස්ස දේශපාලඥයන් ගණනාවක් එක්ක, දේශපාලන නායකයන් ගණනාවක් එක්ක, SWRD බණ්ඩාරනායක මැතිතුමා එක්ක, සර්ජන් කොතලාවල මැතිතුමා එක්ක, DS සේනානායක මැතිතුමා එක්ක, ඩග්ලි සේනානායක මැතිතුමා එක්ක, ඒ විතරක් නෙවෙයි අපේ කර්මාන්ත අමාත්‍යවරයා විදිහට DG පොන්නම්බල මැතිතුමා එක්ක, ඒ වගේම පිලිප් ගුණවර්ධන මැතිතුමා එක්ක ඒ සිවිල් සේවකයෙක් විතර ළඟින් වැඩ කරනවා. ඔහුගේ පාසල් ජීවිතය වගේම විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔහුගේ දේශපාලනය වෙනස්. ඒක තමයි මම මෙතන සඳහන් නොවිච්ච කාරණාව කියන්නේ. ඔහු වාමාංශික දේශපාලනයත් එක්ක ළඟින් වැඩ කරපු කෙනෙක්. අපේ පක්ෂයේ ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍යංශය වෙච්ච ලංකා ජාතික ශිෂ්‍ය සංගමය එදා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශක්තිමත්ව තියෙනකොට ඔහු ඒ වෙලාවේ කරු මුලාසනාරට නියෝජකාර සභාව දින මතම දන්නවා එන් සම්මුඛදාසන් සම්මුඛදාසන් සහෝදරයා පස්සේ චීන පිළට එකතු වෙච්ච අපේ පක්ෂයේ නායකයෙක් ඔහු සමග ළඟින් වැඩ කරනවා. ඒවගේ අපේ පක්ෂයේ ප්‍රධාන නායකයෙකු ජල් ආරිවන් සහෝදරයත් එක්ක, ඒවගේම රාජ්‍ය සේවයට සම්බන්ධ වෙච්ච අපේ තරුණ සම්මේලන ශිෂ්‍යංශයේ හිටපු මෙන්ඩිස් සහෝදරයත් එක්ක, LNT මෙන්ඩිස් සහෝදරයත් එක්ක එකට දේශපාලනය කරන සාමක මතවාදයන් වල ඉන්නවා. ඒක ප්‍රතිඵලයක් විදිහට යම් සම්බන්ධතාවයන් ප්‍රයාගෙන තමයි ඔහු අර මොරටුවෙන් මහා දවැන්ත චරිතයක් විදිහට ආපු රාජ්‍ය සේවයේ ඉහළම බුද්ධිමතෙක් වෙච්ච නිලධාරියෙක් වෙච්ච ඔහු ඒ දේශපාලන මතවාදයන් කටයුතු කරනවා. ඔහු රාජ්‍ය සේවයේ ඉඳිදී ඒ සිවිල් සේවයට අයිති නැහැ දේශපාලනය කරන්න. හැබැයි ඔහු ඒ දේශපාලනයේ තියෙන උණ නිසාවෙන් ඒ රාජ්‍ය සේවයේ ඉන්න වෙලාවේ දේශපාලනය යෙදෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධ වෙනවා. පස්සේ ඔහු සිවිල් සර්විස් එක කියන්නේ ඒ කාලේ ඉතාමත් ඉහළ තත්ත්වයක්, ගුවන් සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය පැත්තකට දාලා 65 මැතිවරණයට ඉදිරිපත් වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙනවා. බිබල මැතිවරණතුමා පරදිනවා. 67 ආයෙත් මැතිවරණ මෙතන සඳහන් වෙච්ච නිසා මම කරුණු කාරණා විදිහට දිගින් දිගට කියන්නේ 67 දෙවුන්දරට එනවා. දෙවුන්දරට ඔහු ආගන්තුකෙක්. ඇත්තර දලසලහබ්බේ මැතිතුමා කියපගේ දෙවුන්දර ඒක විරුද්ධ පක්ෂයේ පාවිච්චි කරේ පරිසුට්කාරයෙක් වෙනවා කියලා. දැන් නම් අද නම් ඕන තරම් පරිසුට්කාරයෝ හැර පැත්තටයි මෙහෙ පැත්තටයි කොයි පැත්තට පන්නවද කියලා බරන්න බැරි කාලයක්. එදා ඒක ටිකක් වෙනස් දෙයක්. දෙවුන්දර නවීච්ච කෙනෙකුට කොහොමද DP වික්‍රමසූරිය කියන ඒ දවන් චරිතයත් එක්ක රැප්පෙන්නේ? එදා ඩග්ගසේන නායක රජයේ තියෙන කාලේ ඒ වෙලාවේ ඔහුට දේශපාලන ආශිර්වාදයක් කරපු කෙනෙක් තමයි අපේ පක්ෂයේ නිර්මාතෘවරයා වෙච්ච දොස්තර සුගීශර වික්‍රමසිංහයන් තමයි. එදා ඒ සමග පෙරමුණ ආණ්ඩුව නිර්මාණය වෙන, සමග පෙරමුණ රජය නිර්මාණය වෙන තිබිච්ච පරිසරය තුළ DP වික්‍රමසිංහට එරෙහිව කොණීද මෙල් සුදුසේ කියන නිර්දේශය කරන්න සහ අපේ පක්ෂයේ සියලුම සහයෝගයන් එදා ලබා දෙන්නේ දෙවුන්දර අතුරුමැතිවරණයේදී. ඒ බයි ඉලෙක්ෂන් එක දිනනවා. එතනින් පටන් ගත්ත ගමන තමයි 67 පටන් ගත්ත ගමන තමයි අවුරුදු 30ක් ඔහුගේ දේශපාලනය මේ පාර්ලිමේන්තු දේශපාලන තුළ කටයුතු කරේ. හැත්තෑ සමග වෙන ආණ්ඩු වෙලාවේ පිට වෙලාවේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරපු දේවේන්ද්‍ර ආසනෙ දිනනවා. ඔහු ඒ පත්වෙච්ච මන්ත්‍රීන් අතර ඉහළ මොකදෙක් සිවිල් සේවයට සම්බන්ධ වෙච්ච ඒ වගේම දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන සිතාමත් උගතෙක්. හැබැයි අවාසනාවට 70 සමග පෙරු නාණ්ඩුවේ ඒ නායකයන් නායිකාවන් ඔහුගෙන් වැඩක් ගත්තේ නැහැ. එක්සත් ඔහුගේ දේශපාලනේ වෙනස් වුණා 74 75 වෙනකොට. එක්සත් ජාතිපක්ෂයේ ජය ජයවර්ධන මහත්තයා මේක හරියට අල්ලගත්තා. ජය ජයවර්ධන මහත්තයා ඒ සම්බන්ධතාවයන් තියාගෙන 77 ඔහු එක්සත් ජාතිපක්ෂෙන් තමයි තරම් කරන්නේ. අවුරුදු 10ක් අකණ්ඩව එදා සිට මුදල් ඇමතිවරයා විදියට ඔහු අයවැය ප්‍රකාශයන් කරනවා. එක්සත් ඔහුගේ දේශපාලනය එහෙම ගලාගෙන ගියා. ඔතන මේ කාරණාවෙදි මම තවත් එක කාරණාවක් කියන මෙතන කිවිච්ච කාරණාව ගොඩක් ඒවා අයිස්සේ කියන්න සුදුසු නැති නිසා අවශ්‍ය නැති නිසා ඔහුගේ දේශපාලන භාවිතාවද අපේ කියවීම මොකද්ද වෙන්න ඕන. ඔහු තමයි නව ලිබරල් වාදය මේ රටට ගේන්න මැදිහත් වෙච්ච එක්සත් ජාතිපක්ෂයේ ඒකේ පුරෝගාමී කසකරුවා බවට පත් වුණේ. අපි එකඟ නැහැ ඒ කාරණාවට. නමුත් ඔහුට තමයි වක්කීම පැවරුනේ. ඔහු ඒ වෙනුවෙන් තමයි මුදල් අමාත්‍යාංශයේ පාවිච්චි කළමනාකරණය කරේ. ඒ වෙනුවෙන් තමයි කටයුතු කරේ. අපිට මතකයි ඒ කාලේ තිබිච්ච කාටුන් අත්පත්තර වෙන්න පුළුවන් වෙනත් පත්තර වෙන්න පුළුවන් කොහොමද මේ රටවට යනකොට ලෝකෙ වට යනකොට පාත්තරේ තරම් හංගා ගන්න යනවා කියලා කාටුන් පළ වුණා. ඒ අය ආර්ථික වෙනස් කරන්න දායක වෙච්ච කෙනෙක්. ඒක නිසා අපි මේ අර්බුදයක ඉන්න වෙලාවේ මා යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න කියවනවා නම් කියවන හැම දේශපාලඥයෙක්ගෙම මන්ත්‍රීවරයෙක්ගෙ මිල්ලනවා රොනීද මෙල් මහත්තයා අවුරුදු 10ක් කරපු අයවැය කතා ටික නැවත නැවතත් කියවන්න. මේ අර්බුදයට දිගබල්ල හොයා ගන්න. ඒ අයවැය කතා ටික කියවනා වගේම රොනීද මෙල් මැතිතුමා ඒ දේශපාලනේ අයින් වෙනවා 88. 88 මේ අගෝස්තු මේ වගේ මාසයක අගෝස්තු මාසේ ඔහු අයින් වෙනවා. අයින් වෙලා ඔහු අමතිවරයා විදියට ප්‍රකාශයක් කරලා මේ පාර්ලිමේන්තුවෙන් විපක්ෂයට යන්න හදනකොට කතාව කරන්න නැගිට්ටයින් පස්සේ ඝනපූර්ණ යහිමි කළා ඒ කතාවන් නවත්තනවා. ඔය ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට තමයි ඊළඟට ඒ කතාව කරන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මම දෙවෙනුව යෝජනා කරනවා ගරු මූලාසනාධිපති මන්ත්‍රීමනි මේ රටේ දේශපාලනය කරන හැම කෙනෙක්ම 1988 8 වෙනි මාසේ 25 වෙනිදා මේ පාර්ලිමේන්තුව අමතලා විපක්ෂයට ගිය රොනීද බෙල් මැතිතුමා කරපු කතාව නැවත නැවතත් කියවන්න. ඒක මම සියලු කාරණා ගැන කියන්නේ නැහැ. ඒ කාරණා කියවන්න. මේ රටේ වෙච්ච වින්නහයේ එක නිරූපණයක් ඔහුගේ කතාවේ ගැබ්බෙනවා. ඒ කතාව එක දණක කියනවා ගරු කතානායකතුමනි සමුන්නාසේ බොහොම දක්ෂ ලෙස කුසගරුම ඇමතිවරයා වශයෙන් සේවය කෙරුවා. ඊට පස්සේ ගාමිණී ජයසූරිය සේවය කෙරුවා. මම හිතන්නේ ඊයල් සේනානායක මැතිතුමා වෙන්න ඕන කතානායක දුවපුටුවේ හිටියේ. තමුන්නාසේ ගේ කාලේ මේ රට සහලින් ස්වයන් පෝෂිත වුණා. මේ රටේ හාල් නිෂ්පාදනය මොනතරම් වැඩි වුණාද කිව්වොත් අපි ඒ කාලේ බය වුණා මේ තරම් හාල් නිෂ්පාදනය කරගෙන යනකොට මේවා පිටරට බටවන්න පුළුවන් වෙයිද කියලා. නමුත් දැන් කොහමද මේ 88 කියන්නේ හාල් නිෂ්පාදනය 40%කින් බැහැලා දිනනවා. අද පකිස්තානෙන් චීනෙන් හාල් ගේනවා. අපේ මාළු නිෂ්පාදනය 60%කින් බැහැලා දිනනවා. අපේ කර්මාන්ත සිමෙන්ති නිෂ්පාදනය, ඉලමනයිට් නිෂ්පාදනය, කරදාසි නිෂ්පාදනය, රසායන දරු නිෂ්පාදනය, කොස්ටික් සෝඩා නිෂ්පාදනය ඇතුළු නව කර්මාන්ත රාශියක් සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා අවසానයි. විදේශ සංචාර ව්‍යාපාර 70%කින් බැහැලා තියෙනවා. විදේශ ආයෝජන දැන් බොහොම බැහැලා තියෙනවා. මේ ඔක්කොමටම වඩා භයානක දේ මුළු රටටම කියන්න ඕන මේ අපේ සංචිත සම්පත්වල අපේම රිසර්ව්ස් වල තත්ත්වය මොකද්ද කියලා පිටරටවලින් ආනයනය කරන්න තිබෙන රිසර්ව් වල සති දෙකකටවත් ආනයනය කරන්න මුදල් අපේ රටේ නැහැ. මේ කියන්නේ අවුරුදු 10ක් විවෘත ආර්ථිකයේ ප්‍රධාන ගමන්කරුවලා විදිහට කටයුතු කරපු රොනීද මෙල් මැතිතුමා ඔහුගේ අවසාන කතාව විපක්ෂයට කියලා කරපු පළවෙනි කතාවේදී ඔහු සඳහන් කරපු දේවල් ඒක නිසා ගරු මූලාසනාධිපති ගරු මන්ත්‍රීමනි මේ රටේ දේශපාලනය ගැන ආර්ථික විද්‍යාව ගැන හැඟීමක් තියෙන මිනිසුන් මේ කාරණාව කියවෙන්න ඕන. ඔගේ හෘද සාක්ෂිය ඔහු ප්‍රශ්න කරන්නේ නැති මේ යන ගමන් මග වැරදි කියන කාරණාව. ඒක නිසා මුදල් ඇමතිවරයා විදිහට වැඩ කරපු ගමන් මග අවසන් කළ ඔහු විකල්ප දේශපාලනයක් තියව ගන්නවා 89 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා. ඊට පස්සේ ඔහු දේශපාලනේ 89න් පස්සේ කාලයක් දේශපාලනේ සම්බන්ධ නොවී ඉන්නවා. මොකද ආර්.පී.එම්. දාස ජනාධිපතිතුමා ජනාධිපති ධුරේ කාලේ මේ පාර්ලිමේන්තුවලත් එක්සත් ජාතිපක්ෂ දලත් රොනී සහ ප්‍රේම දාස අතර යම් ප්‍රශ්න ප්‍රමාණයක් තිබිච්ච බව ඉතිහාසයේ කියවෙනවා. ඔතන රොනී ජනාධිපතිතුමාගේ මේ අවසාන කතාව මේ 88 කරපු කතාවේදී ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඉන්න නිසා මේ කාරණාව සඳහන් කිරීම වැදගත්. ওই කතාවේ කියවෙනවා
චන්ද කල් දැමීම සම්බන්ධ කාරණාව ඔහුගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරපු ඔහු පක්ෂය වෙනස් කරලා සිය ශ්‍රී ලංකා නිදහස 88 එන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණාවක් විදියට ජනමත විචාරණය සම්බන්ධ කාරණාව ඔය කදේ කතාවෙදි පැහැදිලිව සඳහන් කරනවා ප්‍රජාන්ත්‍රවාදයක තියෙන වැදගත්කම සඳහන් කරනවා ඒ කතාවෙදි පැහැදිලිව සඳහන් කරනවා චන්ද කල් කන්දලීම තුළ මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වයේ ඉච්ඡා බංගත්වයේ ගැන තරුණයන් කැරලි ගැහිම සාධාරණයක් වෙන්න පුළුවන් කියන කාරණාව ආයුධ අතර ගැනීම සාධාරණයක් වෙන්න පුළුවන් කියන කාරණාව 78 ඉඳලා 86 දක්වා වෙච්ච ආර්ථික ගමන්මග වෙනස් වෙන්න ඒ ජනමත විචාරණය ඇතුළු චන්ද කල් දැමීමේ හූදුව බලපෑවා කියන කාරණාව ඔහුගේ මේ අයවැය ඒ අවසාන කතාවේදී සඳහන් වෙනවා අනිත් පැත්තෙන් බැලුවම ඉන්දු ලංකා කිසිම සම්බන්ධ කාරණාවේදී ආණ්ඩුවේ හිටපු ඇතම් ඇමතිවරු අතම් මය ඒ කඩා කප්පල් කරන කටයුතු කිරීම තුළ මේ රට ව්‍යසනයකට තල්ලි වෙලා 88-89 ව්‍යසනය දක්වා වෙච්ච ගමන් මගේ තන ඔහුගේ කතාවේ සඳහන් වෙනවා ඒකනේ ඒ කතාවේදී කියනවා රජු ගාන්ධි මහත්තයා 3000ක් විතර ඉන්දියන් සාමසාධක හමුදාවක් එවන්න හිටපු රජු ගාන්ධි මහත්තයා අවසානයේ 60000ක් ඉන්දියන් සාමසාධක එවන නට්ටමට පත්ුනේ ඒ ආණ්ඩුවේ සහයෝගය නොලැබීම තුළ කියලා ඒක නිසා මේ රටේ දේශපාලනේ මේ අද හැන්සාට් කියන පරම්පරාවක් නෑ ඉස්සරනම් හැන්සාට් ගැන බලන අවධානය යොමු කරන පරම්පරාවක් හිටියා අද කවුරුවත් නෑ හැබැයි මේ දේශපාලනය කරනවා නම් කවරෙක් හෝ ප්‍රණීත බැල්මැත්තමාගේ මේ 88 වෙනි මාසේ 25 වෙනිදා මේ කරපු කතාව ගැන නැවතත් කියවීම වැදගත් කියන කාරණා සිහිපත් කරනවා ඒ වගේම අපි මේ කාරණාව කතාව කරමු වගේම ඔහුගේ දේශපාලනය තුළ මහතර දේශපාලනයේ ඔහු ඉතාමත් අද්විතීය චරිතයක් ඔහු දෙවෙනිදරින් දේශපාලනය පටන් ගන්නකොට ඒ ඔහු දක්වපු හීන යථාර්ථයක් බාට බත් කරන්න එදා සමග පෙරමුණ ආණ්ඩුව තුළ ඉඩකඩ නොලබුනාම ඔහු එක්සත් ජාතික පක්ෂය තුළ ඒ හීන වලින් ගොඩක් දේවල් මේ යථාර්ථයක් බාට පත් කරා එක හීනයක් තමයි රුහුණු විශ්වවිද්‍යාලය මහින්ද රාජපක්ෂ ඉරපද ජනාධිපති උපතමා දන්නවා අද ඒ මාතරට රුහුණු විශ්වවිද්‍යාලය ලැබීමේ ගෞරවය රොනීද මෙල් මැතිතුමා තමයි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ඒ ගෞරවය ගෙනා වගේම අද රුහුණු විශ්වවිද්‍යාලයේ වෙන සේවාව මෙත කොතකෙද කියලා කියන්න බෑ ඒක නිසා ඒ රුහුණට කරපු මහා ගෞරවය නිර්මාණය කරපු නායකයා තමයි රොනීද මෙල් මැතිතුමා ඒ වගේම මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලයේ ගෙන්න බැංකු පදි ශක්තිමත් කරන්න දහස් ගානකට රස්සා දෙන්න මේ හැම දෙයකටම මැදිහත් වෙච්ච නායකයෙක් තමයි රොනීද මෙල් මැතිතුමා ඒක නිසා මම මීට වඩා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය ගැන ගොඩක් දේවල් අපේ දුගුණසේකර සහෝදරයා ඔහුගේ අත්කරුවෙන් මට ඊයේ WhatsApp එකක් කියවලා තියෙනවා මම ඒක සභාගත කරනවා ඒ කරුණු කාරණා ගණනාවක් මේ කාරණාද මත කරන කාරණාව මේ රටේ මේ ආර්ථිකය ගැන අපි ගමන් කරන නව ලිබරල් වාදී ආර්ථිකය එහෙම නැත්නම් මේ කුළුහරක් ධනවාදය ගේන්න මැදිහත් වෙච්ච ඒ ගමන් මගේ පුරෝගාමියා වෙච්ච රොනීද මෙල් මැතිතුමා ඒක ගැන පසුවිපරම් කරපු ඒ දේශපාලන කියවීම නැවත නැවතත් මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් කියවිය යුතුමයි ඔහු මේ අර්බුදය ගැනත් මේ ඔහු අවසාන කාලපරිච්ඡේදවල හොඳ පියවිසියෙන් දේශපාලන මේ කල්පනා බුද්ධියෙන් හිටපු කෙනෙක් ඒ කාලෙවිත් මේ අර්බුදය ගැන යම් යම් දේවල් කිව්වා ඒමයි ඔහුට ඔහුගේ රෝගී තත්ත්වය නිසා ප්‍රායෝගිකව ඒ දේ ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න ඉඩකඩ ලැබුණේ නැහැ ඒ නිසා ඔහුගේ දේශපාලනයනුත් මේ අර්බුදයෙන් ගොඩ යන්න නම් අර්බුදයට හේතු හොයන්න ඕන ඒ හේතු හොයන්න ඔහුගේ දේශපාලන භාවිතාව සහ ඔහුගේ ඒ කතා සහ ඔහුගේ ක්‍රියාකාරකම් අවධානය යොමු කිරීම වැදගත් කියන කාරණා සිහිපත් කරමින් ඔහු මාතර දේශපාලන දැවැන් චරිතයක් ඔහුගේ බිරිඳ මට මතක 2001 පාර්ලිමේන්තු මැතිවරණයේ මල්ලිකා දෙමළ මැතිණිය තරං කළ ඔවුන් දෙපළ තමයි රැස්වීම වලට යන්නේ අපි මේ මැතිවරණ ජන්සිර ගද්දිර මැතිතුමාට තරං කරනකොට උදව් කරනකොට අපි එක දේශපාලන වේදිකාවලදී හම්බුණා එදා ගද්දිර සහෝදරයා ඡන්ද 56000ක් අරගෙන පෙරදුනා 2001 මැතිවරණදී මල්ලිකාදමල් මැතිණිය පාර්ලිමේන්තු ගියා ඒ තරම් ගෞරවයක් මාතර දිස්ත්‍රික්කයේ ඒ මල්ලිකාදමල් මැතිණියටත් ලබා දුන්නේ රොනීද මෙල් මැතිතුමා කරපු අද්විතීය සේවාව නිසාවෙන් එසේ මාතර දේශපාලනයේ ඓතිහාසික චරිතයක් විදිහට රොනීද මෙල් කියන කාරණාව ඔහුගේ දේශපාලන මතවාදයේ පිළිගන්නා කෙනෙක් නොවුනා වුණත් මේ මොහොතේ සඳහන් කරමින් ඒ වියෝග සම්බන්ධව එතුමාගේ ආදරණීය දියණියන් තිබෙනට විශේෂයෙන්ම එතුමා සමග දීර්ඝ කාලයක් ඒ පුද්ගලික ලේකම්වරයා විදිහට කටයුතු කරපු කාටක් හිතවත් දේශපාලන විදිහට කටයුතු කරන විල්පට් මැතිතුමා ඇතුළු ඒවට සම්බන්ධ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පවුලේ අය සියලු දෙනාටම මගේ සංවේගයත් මා නියෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගයත් පළ කරමින් මාණියන්ට බොහොමත්ම ස්තුතියි.
Thank you Honorable Eran Wickramaratne.
Thank you. It's a privilege to say a few words on the life of the Honorable late Ronnie Dimel. We also remember today Mrs. Mallika Dimel, who was also a Member of Parliament, as we speak about the Honorable Ronnie Dimel. One reason I decided that I should speak is as a young banker, at that stage working for an international bank, and you had a foreigner who was the head of the bank, and During the budget speech, they sent an invitation to all the bank CEOs to come. But the bank CEO, for one unexplained reason, came up to me and gave me the invitation and asked me actually to go to Parliament for the budget speech. I came as a young banker and I sat through the whole speech. It was in the mid-1980s, and Mr. Dimel would start with a long explanation of the economy. It was a very long explanation of the economy. And then after the markets closed, he would then go for the budget proposals. I used to sit there in wonder and listen to him because he gave such an interesting, analytical explanation of the economy. And I attended a few of those speeches and watched from the gallery of Parliament, Mr. Dimel. Now in 1948, actually he went to university. He graduated with a first class honors degree from the University of Ceylon. And then he joined the Ceylon Civil Service. Now Mr. Dimel actually qualified and got a first class in history.
Order please. Honorable Veeram Sumana Veerasinghe to the chair.
Honorable Ronnie Dimel got a first class in history. But what is he known for around Sri Lanka and around the world is more as a person who knew economics and finance. I think it exemplifies the fact that at that time, when you went to university and you got an education, it was the content of the education didn't really matter. You were prepared intellectually and analytically, and you were made a thinker. And that is why Ronnie Dimel was able to really master the subject. And for 11 budgets in Parliament were actually presented by him, the longest serving finance minister of the country. I might pay tribute to the Honorable J.R. Jayawardena too, for two reasons. That one is he appointed somebody independent to become the finance minister of the country. And that's very important because the primary responsibility of the finance minister is macroeconomic policy, inflation, interest rates, exchange rates, creating the stability and the environment so that the economy can grow. And then also not interfering on every detail matter with the finance minister of the country. And Ronnie Dimel was really the example that we had. Ronnie Dimel's life also reminds me of three principles, which I think is the ideal to have public representatives. One is they need to be ethical people, my first E. Second is they need to be people of experience. And thirdly, they should have education. Experience is very, very critical. After he got his university degree, we heard that he entered Cambridge University, and then obviously he was in the civil service, and I won't go through all those situations and disruptions and all that. And he went into the civil service, he served there for a long period before he resigned and joined the Sri Lanka Freedom Party and decided to contest the election. That experience stood him in good stead when he actually entered Parliament and became a minister. So ethics, absolutely important. Experience, untold. I can't even explain how important it is. And Ronnie Dimel's life exemplifies that. And of course, his education as well. So he resigned from government service in 64. And then in 65, joined the SLAP. And after the first election, the second election, he got elected, he came to Parliament. And then, of course, in 1977, Ronnie Dimel switched and went into the United National Party. So I think the point I would like to make there is, it was not so much party loyalty. He was philosophical, because we heard that he started as a young person from a very left-leaning background, and then he moved as a pragmatic to what actually could be done and what should be done. And he moved into the United National Party. And he championed the cause, along with its leader, that the economy of the country should be open. Now, the younger people will never know that when we came in a car, and I was a small batta, the car was stopped and the police checked if we were transporting rice. Rice is what we eat every day. That's what the police checked. That was a symbol of the closed economy. And then when he came along with the leader and said that we are going to open the economy, it was like a shock treatment to the economy of the country. But we know history is history. It shows how Sri Lanka progressed, protectionism was attacked, and then Sri Lanka was integrated with the rest of the world. It's long before the internet came, these people integrated to the rest of the world. The internet generation should know that, and that's their legacy. As we look back, it's their legacy. He was not just theoretical, but he was very practical in his approach. You need to be able to understand the circumstances in which you are operating and to practically put forward ways and means in how you will, you know, really help the country move forward and how the country should be modernized and be globalized. So I won't say a lot more than that. I would like to pay a tribute to him at this time. And I would like to just very briefly say, රොනී ඩිමෙල් මැතිතුමාගේ ආදර්ශය අපි ඔක්කොටම විශාල ආදර්ශයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියක් ලැබලා, ෆස්ට් ක්ලාස් උපාධියක් ලැබලා, ඉතිහාසයෙන් උපාධිය ලැබුවේ. නමුත් ලෝකයේම දන්නේ ඔහුව ආර්ථික විද්‍යාඥයෙක් හැටියටයි, මූල්‍ය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුටයි. මොකද ලංකාවේ දීර්ඝ කාලයක්ම 11 වතාවක් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමා රොනී ඩිමෙල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් අරගෙන 1977 දී එක්සත් ජාතික පක්ෂයට පැමිණෙලා එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිතුමා හැටියට පත් වෙලා තමයි ඔහු මේ කාර්ය කරගෙන ගියේ. මම මෙතන කරුණු දෙකක් කියන්න කැමතියි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබුවා, ෆස්ට් ක්ලාස් එකක්, ඒක ලැබුවා ඉතිහාසයෙන්. මෙතන වැදගත් දේ ඇවිල්ලා මේකයි. ඔහු ආර්ථිකයෙන් නෙමෙයි ලැබුවේ, ඒක මූල්‍ය දැනුමෙන් නෙමෙයි, ඉතිහාසයෙන් ලැබුවේ අධ්‍යාපනය. අද වැදගත් වෙන්නේ අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගන්න විෂය නෙමෙයි, විශ්වවිද්‍යාලයක වැදගත් වෙන්නේ හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් පුද්ගලයෙක් ඇතිවෙනවද නැද්ද කියන එකයි. එදා විශ්වවිද්‍යාලයෙන් පිට වුණ රොනී ඩිමෙල්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ ක්‍රමයෙන් හිතන්න පුළුවන් මිනිස්සු තමයි එදා ඇති කළේ. කල්පනා කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් මනසක් තමයි ඇති කළේ රොනී ඩිමෙල් මැතිතුමා ඒ වගේ කෙනෙක්. මම හිතන්නේ මහජන නියෝජිතෙක් වෙනකොට ප්‍රධාන කරුණු තුනක් තියෙනවා හැමතිස්සෙම අපි කල්පනා කර යුතු. පළවෙනි එක සදාචාරය, දෙවෙනි එක අත්දැකීම, තුන්වෙනි එක ඇවිල්ලා අධ්‍යාපනය. උට අධ්‍යාපනයේ තිබුණා සදාචාරය, තිබුණා අත්දැකීම තුනක්. විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා අවුරුදු ගණනාවකටම 1948 ඉඳලා මං හිතන්නේ 65 විතර වෙනකන් ඔහු ලංකාවේ රාජ්‍ය සේවයේ සිටියා. රාජ්‍ය සේවයේ ඉඳලා අත්දැකීම ලැබුවා. අධ්‍යාපනයේ විතරක් මදි. අද අපි මේ උපාධි හොයාගෙන යන එක මදි. අත්දැකීම තියෙන්න ඕනේ. ඔහුට අත්දැකීම තිබුණා. ඔහු මහජන නියෝජිතෙක් වුණාම ඒ අත්දැකීම බලපෑවා. ඔහුට මුදල් ඇමතිකම බාර දුන්නා. එදා ජනාධිපතිතුමා මුදල් ඇමති ඔහුට බාර දීලා අවුරුදු 10කට ඔහුට අවස්ථාව තිබුණා ඒක ඒ වැඩේ කරගෙන යන්න. උද්ධමනය පාලනය කරන්න, පොලිය පාලනය කරන්න, රුපියල අගේ පාලනය කරන්න මුදල් ඇමතිතුමාගේ මූලික වගකීම ඇවිල්ලා මැක්‍රෝ ආර්ථිකය පාලනය කිරීමයි. ඒ පසුබිම හැදුවොත් අනික් අය දන්නවා කොහොමද ආර්ථිකය ඉදිරියට ගෙන යා යුත්තේ කියලා. ඉතින් ඒක අපි ඔහුගේ ජීවිතෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. අනික් එක වහපු ආර්ථිකයක් තිබුණේ වාහනෙන් යනකොට මම් පොඩි කොල්ලෙක් වාහනේ නතර කරනවා, අහනවා ඊට පස්සේ හාල් තියෙනවද කියලා අහනවා වාහනේ ඇතුලේ. මොකද ඒ වගේ වහපු ආර්ථිකයක් තිබුණේ, හාල්වත් ගෙනියන්න දුන්නේ නැති ආර්ථිකයක් තිබුණේ. රොනී ඩිමෙල් ඇවිල්ලා ඒක විවෘත කරලා කිව්වහම මම රුපියලේ අගය
මම සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. මගේ රුපියල් 8 ඉඳන් රුපියල් 16 දෙතු කොහෙද එක පාරටම රුපියල් අගේ ඉහළට ගියා. නමුත් ඒ වගේ අදිෂ්ඨානයක් තිබුණ පුද්ගලෙක් හිතන්න පුළුවන් අත්දැකීම් තිබුණා හරි තීරණේ ගන්න පුළුවන් වුණා බිය බිය වුණේ නැහැ. අවසානයේ මම කියන්නට කැමති ඔහුට දැනුම විතරක් තිබුණා නෙමෙයි ප්‍රායෝගික ලෙස ක්‍රියා කරපු පුද්ගලයෙක්. ඉතින් ඔහුට සදාචාරය අත්දැකීම අධ්‍යාපනයේ තිබුණා. අපිට තියෙන අභියෝගය ඇවිල්ලා ඒ පාරේ යන්නයි. So while we remember Lakshmi Renuka, Premani, Nayanthara, Ilika, Ramani, the two daughters, may you be consoled by his life and be proud of his achievements, because we share with you both in your sadness as well as in the pride of Ronnie Dimell. May his soul rest in peace.
ගොමි චුති ගරු රටබ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු මහින්ද රොනි දිමෙල් මැතිතුමා පිළිබඳව තුමාගේ ශෝකය පළකරන අවස්ථාවේදී මගේ ශෝකය ජනතාවගේ ශෝකය පක්ෂයේ මම මේ අවස්ථාවේදී පළ කරලා තියෙනවා. රොනි දිමෙල් මැතිතුමා මම අඳුරගත්තේ එතුමා පළවෙනි වතාවට දෙවුන්දර ආසනයට ඇවිල්ලා පලං කරන වෙලාවෙ. මගේ පියා එතුමාට හිතන්නේ තාමත් සහයෝගයක් දුන්නා. එක පැත්තක් බාර අරගෙන වැඩ කරා. එතින් අපි ලොකු ගෞරවයක් තිබුණා එතුමාට. මගේ පියාගේ තිබුණා ලොකු ගෞරවයක් එතුමාට. ඔහු අපිට කිව්වේ රොනි වගේ වෙන්න කියලා සමහර වෙලාවට. ඒ වගේ අධ්‍යාපනය ලබන්න ඕන කියලා කිව්වා. එතුමා අධ්‍යාපනය ලැබලා සිවිල් සේවකයෙකු වශයෙන් ඉඳලා කෙලින්ම දේශපාලනයට ඇවිල්ලා කටයුතු කරා. එතුමා පිළිබඳව ශෝකය පළ කරන වෙලාවේ අපි සියලු දෙනාම අපේ පක්ෂයේ ජනතාවගේ ශෝකය මේ අවස්ථාවේදී මම වෙනුවෙන් පළ කරනවා. රොනි ඩිමෙල් මැතිතුමා අවංක ඉර්ජුව කතා කරන පුද්ගලේ බව ඔබතුමා ගන්නවා. ඔහුට කියන්න තියෙන දේ ඔහු කියනවා. කරන්න ඕන වෙලාවට ඒ වැඩ ටික කරනවා. එතුමාගේ දක්ෂකම මම හිතන්නේ එතුමා අවුරුදු 11කට කිට්ටු ප්‍රමාණයක් මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරා. එතුමා තමන්ගේ එතුමාගේ හැකියාව එතුමා පැහැදිලිව ජනතාවට පෙන්වා දුන්නා. ඉතින් අපි සියලු දෙනා එතුමාට ගෞරව කරනවා. ඌ කාගෙත් පැසසුමට ලක් වුණේ එතුමාගේ උගත්කම, ඒ වගේම ජනතාවට තිබිච්ච ආදරය, අපේ පළාතට ඇවිල්ලා දෙවුන්දරට ඇවිල්ලා කරපු සේවය ඔබතුමා මාත් පැහැදිලිව දන්නවා. ඉතින් අපි එතුමාට අපේ ශෝකය එතුමා වෙනුවෙන් අපි ශෝකය අපි පළ කරන්න ඕන. රොනි පළවෙනිම මැතිවරණය කරන කාලේ අපි පොඩි කරා තරුණ වයසේදී අපිට මතකයි අපි එතුමා වෙනුවෙන් වලස් කළ පැත්තේ කටයුතු කරා ඇවිද්දා. එතුමා වෙනුවෙන් මගේ පියා වැඩ කරා. ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමා වැඩ කරා. එහෙම තමයි අපි සම්බන්ධය. ඉතින් අපි එතුමාට එතුමා වෙනු අපේ ශෝකය අපි මේ අවස්ථාවේදී පළ කරනවා. දීර්ඝ වශයෙන් කතා කරන්නේ එතුමාට අපේ තියෙන ගෞරවය, ඒ වගේම එතුමාගේ භාර්යාව පළාතේ විශාල සේවයක් සිදු කරා. තාම නිහතමානී කාන්තාවක්. මේ නිහතමානී කාන්තාවක් අපි අතරින් අද වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙනුත් අපේ ශෝකය මේ අවස්ථාවේදී පළ කරනවා.
කොහොම ස්ථිතිය? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු රොනි දෙමෙල් මැතිතුමාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයම කරන ලද ශෝක යෝජනා අනුමත කරමින් ගරු කථානායකතුමා සමග මමද ඒ සමග එකතු වීමට කැමැත් වෙමි. රැස්වීමට අදාළ නිල වාර්තාවේ හැන්සාඩ් පිටපත සෝකඩපත් පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මම නියෝග කරමි. සභාව කල් තැබීම.
ගරු මුලාසනන් උඩ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව 2024 අගෝස්තු මාස 21 වන බදාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබීත්වයේ යෝජනා කරමු.
පාර්ලිමේන්තුව අගෝස්තු මාස 21 වෙනිදා නැවත රැස්වීම.
සභාව